மெய் பீட்டுவாக ஸ்ரீகல்பனாவின் அபிதயம் தானது காமியமும் பெறவும் கல்யாண நிற்கவருடி மெய் அஹிம்சக்கு உதயசன பிபிதுரு உதயசன கொனவு லங்கா விபசனா பாவனா மத்தியஸ்தானேட்டு எமின பிரிவர் சமாதானிவ அதுதவசு பாவனானியோகிவ கதக்கிறது பலாபுரத்து வேணும். மே சியலு கருணு போம துர்லப தேவாலு தேவன் சமாதான தவசப்போ கதக்கிறன்னட லகின லுகு பாக்யா என்ன துர்லப காரணியா இவங்கேன மெபந்து விசால கல்யாண நித்ரியன் திரிசக் சமக நிகந்தது தர்ம மார்கேயி பியவரக் தெகக் போத பண்ணட லகிம காகே தெரப்பினா சசர கவதாஹரி தவசக்கு முனையம்மகோ புது சசுனக்கு பட்டங்கத்ன் கவனக் அப்பமதினாம் கிசியாம் தெனக்கு அது கவனக்கு மேகமன கவத பட்டங்கத்து அப்ப காட்டவத் மதகனே அவியிட்டம மே மாரி கொத்தனது இன்னி ஏகனர் சித்தட இலக்கமடு கியான் கியாவாக் அப்பட்டனே நமக் அப்பட்ட வெடகின தெனின தேரின சாப்பெனின தேர்தமா அதனுவி எரங்குமன் திவு கமனக்கு எக்கத்தியவராக் கமனாயினி புஞ்சிக்கியவராக் கமனாயினி பலவெண்ணியவராக் நோவி அவசானியவர வெண்ணத்தேன் இம்மது கிசியந்தனக்கு தவத்தை புஞ்சிக்கியவராக் அப்பி இதிரியன்ன பிரயத்னையா பாவனாவுக்கு கௌரத்துலக் லுகு உனந்து அக்தி வேணுமா இவனை சாயினே கண்டுவீன அப்ப எத்தி தரவண்டு பனாலத்தியனவா புத்தபத்தக்கே வாழ்த்தி வேணுமா தகமன் திரிமது பிரமாணுகூலவர் எஹ்மே அவுலக காரணாவலினு தனுமா கபடா வீதி வேணுமா இனி சியல்ல லௌக்கரகன அப்ப யாருக்கு கவனம் திபிலும் கொத்தக்கடே அந்த பெரி கவனம் சீக்கியே கடே அந்த பெரி கவனம் ஒப்பட்டு சக மண்ணே அந்த புரிவா ஏ கொத்தக்கட்டு சீக்கிய கடே அந்த பெரி கவன யாருமே அப்படி சூதானா வேண்டி பாவனாவும் இத்தனை வருவான் அவசானே கலபல கரண்ணே சாஞ்சல கரண்ணே ஏகன அத்தகி அபகாட்டிடுவான் மன பாவனாக்கிரமே வருவார் பாவனாவக்னம் செவே பாவனாவக்னம் வளர்ந்தே ஹிதாமே තැන්පත් වෙන්නම ඕනේ. ඒ තමයි භාවනාවේ ප්‍රගතිය දැනෙන එක නියම. නමුත් අපි දන්නවා භාවනාවට වාඩි වුණු මොහොතේම ඇස් තියාගෙන සැලින්න හිත එකද නොවන බව. කිසිම හිතක් එහෙම එකද වෙන්නේ නැහැ. පරයන්කට දුනවා කියන් ඇස් වහගත්තා කියලා. හිත වැඩ කරන දෙයක්. සිත කියන්නේ ක්‍රියාකාරීත්වයකට. මනුෂ්‍යයා පිළිබඳව අප පිළිබඳව කතා කරන විට ඇහැට පෙනෙන ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. දැන් මම කතා කරනවා කෙනෙකුට ඒ පේනවා ඇහෙනවා. අපි හැමදෙනාම වාඩි වී සිටින්නේ ඇහැට පේනවා. වාඩි වීම කියන්නේ ක්‍රියාවක්. මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඇවිල්ලා ඉන්න විට ඒක හැමෝටම පේනවා. ඇස් තියෙන හැමෝටම මේ ඇවිදීම කියන්නේ ක්‍රියාවක්. මේ ජීවිතේම කියන්නේ ක්‍රියා රාශියක එකතුවක්. ක්‍රියාවෙන් ක්‍රියාවට, ක්‍රියාවෙන් ක්‍රියාවට හැදෙන නැමෙන දෙයකට තමයි ජීවත් වීම කියන්නේ. එහෙම නැතුව මෙන්න ජීවිතය කියලා වෙනම දෙයක් වෙන්නත් නැහැ. ඔය වචනේ අපි විතර කතා කරනවා ජීවිතේ ජීවිතේ. ඔය මොකද්ද ජීවිතේ? ඔය වෙන්නත් මෙන්න ජීවිතේ කියලා ඔය කියන දේ වෙන්නත් කිව්වොත් අපිට පෙන්නන්න දෙයක් නෑ ජීවිතේ කියලා. හැබැයි අපි ජීවත් වෙනවා ඉතින් කාට කියන්නද පෙන්නන්න දෙයක් නැත්නම් ජීවිතේ කියලා දෙයක් නෑ. ඔය පෙන්නන්න නෝ දෙයක් නැති වුණාට අපි දන්නවා අපි ජීවත් වෙන බව. කොහොමද දන්නේ? මේ ක්‍රියාකාරීත්වය නිසා. කිසිම ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් සියලුම ක්‍රියාකාරීත්වයන් නැතර වුණොත් අන්න කියනවා මරණ කියලා. මරණය දෙයින් පෙනෙන සහ නොපෙනෙන විශාල ක්‍රියාකාරීත්වයන් රාශියක එකතුවකට සංයෝගයකට සංස්කාරයකට දෙන නමක් පමණයි ජීවිතය කියන්නේ. ඒ නම පමණයි හුදු වචනයක් පමණයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මොනවත් කරන්නේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ ක්‍රියාවක්. නිදාගත්ත මොනවද කරේ? මොනවද කරේ කියන්නේ නිදාගත්ත. නිදා ගැනීම කියන්නේ කරන දෙයක්, ක්‍රියාවක්. නොකිරීමක් නොවේ, කිරීමක්. දැන් මේ පේන දේවල් නිදා ගැනීමවා කියලා පේනවා, වතුර කරනවා පේනවා, අදුදානවා පේනවා, ධර්මදිනවා පේනවා, වාහනේ පදවනවා පේනවා, රූපවාහිනිය බලනවා, ලියනවා, උයනවා, අනවම බලන්න මේ ඔක්කොම ක්‍රියා. හොඳට බලන්න ජීවිතේ කියන්නේ කොපමණ ක්‍රියාවන් වල එකතුවක්ද? ක්‍රියාවෙන් ක්‍රියාවද, ක්‍රියාවෙන් ක්‍රියාවද? ඒ තමයි ජීවිතය. වෙන ජීවිතයක් නෑ. මේ ධර්ම කියනවා ජීවිතය කියන්නේ ක්‍රියාවල එකතුවක්. එනින සහ නොවේ මම කතා කරන්නේ පේනවා ඇහෙනවා. නමුත් මේ පින්නතුන් ඇහුම් කන්දේ බව පේන්නේ. ඒ පේන දෙයක් නෙමෙයි ඇස් දෙකට පේන්නේ. කවුද අහගෙන ඉන්නේ? කවුද අහගෙන ඉන්නේ නැත්තේ? නම් ඇස් දෙකට නොබින රාට අහගෙන ඉන්න කෙනා දන්නවා තමන් සවන් දෙන බව. මේ සවන් දීම කියන්නේ ක්‍රියාවක්. හැබැයි පේන්නේ පේන්නේ ඔප්පු කරන්න කිව්වොත් ඔප්පු කරන්න බැහැ. කෙනෙකුට පුළුවන් කතා කරන, දේශනා කරන කෙනා දිහා ඇස්පීල්ලා නොගහා බලාගෙන එතකොට අනිත් අයට දැක්කොත් එතන මෙයා හොඳට අහගෙන ඉන්නවා. හොඳටම අහගෙන ඉන්නවා. මෙයා කොහෙවත් බලන්නේ නැහැ. ඒ දේශකයා දිහා විතරයි බලන්නේ. නමුත් ඇහු කන්දීම කියන්නේ පේන ක්‍රියාවක් නෙවෙයි. කාලාරි පුළුවන් ඇස් කිල්ලන් නොගහාම බලාගෙන ඉන්න. හැබැයි ඇහුම් කන් නොදී අහගෙන නොවේ ඉන්නේ. වෙන කල්පනාවක, වෙන ප්‍රශ්නයක. එපමණු අභ්‍යන්තර ක්‍රියා බාහිර ක්‍රියා තිබෙනවා අන්න ඒක දෙන්නේ නැහැ. ඒ වගේම කිසි කෙනෙක් නොදන්නා අභ්‍යන්තර ක්‍රියා හිතනවා. දැන් මොනවද කරන්නේ? දැන් මොනවද කරන්නේ? නැත්නම් හිතේ ඉන්නේ කල්පනා කරන්නේ? කල්පනා කිරීම තමයි මිනිස්සෙක ජීවිතේ වැඩියෙන්ම කරන ක්‍රියාව. වැඩියෙන් ඒ ක්‍රියාව හිතන්නේ මා මුකුත් කරන්නේ නැහැ කියන. සිටීම තමයි ජීවිතේ වැඩිම කාලයක් ගන්න ක්‍රියාව. එකතු කරොත් හිතන්නේ ගත කරන කාලය අපි පුදුම වෙයි. එපමණ වෙලාවක් අපි නිදාගන්න ගන්නේ. නිදාගන්න ගන්නේ දවසකට පැය 6ක් 7ක් 8ක්. හැබැයි හිතන්නේ නම් මුළු දවසම ගන්නවා. ඇහැරගෙන ඉන්න වෙලාවෙම මොහොතකට හිතනවා. ඊළඟට නිදාගෙන ඉන්නේ හිතේද? නිදාගෙන ඉන්නවා කියන නොහිතා ඉන්නේ. බොහෝ විට හිත සිතිවිල්ල කියන්නේ රැඳෙන්නේ. සංසයක් තමයි හිත නිවීම, හිත නිශ්චල කර ගැනීම, සංසම් කර ගැනීම. භාවනාවේ ඊළඟ පියවර තමයි තමන් ගැන අවබෝධ කර ගැනීම. මුලින් තමන්ම සංසම් කරනවා. තමන්ම දැනපත් කරනවා. මොකද කලබලකාරී කුඩ නැහැ කිසිම දෙයක් හරියට තේරුම් ගන්න. වඩා ගන්න. ඉගෙන ගන්න, දැනගන්න, සහ අවබෝධ කරගන්න. කලබලකාරී කුඩ දැන් ඔබ කරකැලන හැම විටම වැරදි වැටහීමක් ඉන්නේ. කලබලකාරයා සිටින්නේ වැරදි මතයක, වැරදි වැටහීමක, වැරදි අවබෝධයේ පටලැවිල්ල. හිතනවා දන්නවා කියා, හිතනවා වැටුණා කියා, හිතනවා තේරුණා කියා, හිතනවා අවබෝධ වුණා කියා. නමුත් එහෙම වෙලා නැහැ. කලබලයකට වැහැ යම හරි නැති තේරුම් ගන්න. එම නිසා දැන් මේ අවබෝධය තමයි භවනාවේ වැදගත්ම කොටස. දෙකෙන් දෙන්න නම් අපි කලබල නැති කෙනෙක් වෙන්න ඕනේ. කායිකව කලබල නැති කෙනෙක් වෙන්න ඕනේ. මානසිකව කලබල නැති කෙනෙක් වෙන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ කායිකව ටික වෙලාවක් දැන්පත් වෙයි. ඒක කය පුහුණු කරගන්න ඕනේ. ඒක කියනවා කාය භවනා. කය පුහුණු කිරීම, කය වැඩි වීම. හැම විටම මේ කය සිටින්නේ කිසියම් දෙයක් ඉල්ලමින්. වතුර ටිකක් ඉල්ලනවා, ඛණ්ඩ යමක් ඉල්ලනවා, අලුත් ඉරියව්වක් ඉල්ලනවා, වැසිකිලියක් ඉල්ලනවා, අහින්ද ඉල්ලනවා. හැම විටම මේ ශරීරයට යමක් කරන්න ඕනේ. එක්ක යමක් අවශ්‍යයි. දෙහිම ශරීරයකට දැනේ කිසි දෙයක් තේරුම් ගන්න. මොකද එයා ඉන්නේ අඩුවක. එයා ඉන්නේ කිසියම් ආතතියක. නිසා භවනාවේදී අපි එක්තරා මට්ටමකට කයට කියනවා ශරීරය කියනවා ඔයා කොහොමද ටික වෙලාවක් ඔය මොකද ඉල්ලන්නේ නැතුව ඉන්න කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව ඉන්න කොහොම වෙන්නේ? බයෙන්දපමරෙන්නේ කකුල් දෙක ඉරිවැටේ ටික වෙලාවක්. නමුත් මොනවත් වෙන්නේ ටික වෙලාවක් ඇන් ටිකක් වැළඳුවේ නැහැ කියන කිසි දෙයක් වෙන්නේ නැහැ. විජරණය වෙන්නේ නැහැ. ඩිහයිඩ්‍රේට් වෙන්නේ නැහැ. මොනවත් කෑවේ නැහැ කියන ආමතේ මන්ද පෝෂණය හැදෙන්නේ. ඕමින් පුහුණුවේ මේ ශරීරයේ මේ මුලින් පුහුණුවේ මොකද කාලයක් පුරුදු වෙනා තියෙන්නේ බතගලන. හැබැයි මෙතනදී අපි කොහොම ආදරෙන් කරුණාවෙන් පුංචි ළමෙක්ව හදනවා වඩනවා වගේ මේ ශරීරය දියුණු කරනවා. ඒ භවනාවේ කොටස සංකේත කියනවා කාය භවනා. කාය භවනා. මේ ශරීරය ටික ටික උණු වෙනවා, උණු වෙනවා, කලබල කරන්නේ නැතුයි. ඉතින් ඊළඟට මනස. මනසේ ක්‍රියා වෙන්නේම නැහැ. ශරීරේ ක්‍රියා නම් පේනවා. ඒකට අනිත්‍ය ගුණය කියන්න පුළුවන්. සංකලයෙන් නෙවෙයි ඉන්න. ඔය වටිනක බලන්න නෙවෙයි ඉන්න. නමුත් මේ හිත, මේ මනස කලබලේ කාටවත් තේින්නේ නැහැ. ඒ තව මනසින් මනස දකින්න පුළුවන් කෙනෙකුට හැර වෙන කිසි කෙනෙකුට තේින්නේ නැහැ. ඒ නිසා කල්‍යාණ මිත්‍රවරුනි අපට තිබෙනවා ලොකු වගකීමක් අපේ මනස පිළිබඳ. වෙන කාටවත් බාර දෙන්න බැරි, පවරන්නට බැරි. හිත හදා ගැනීම, හිත නිශ්චල කර ගැනීම මේ වගකීම. අදහසට අපි කැමති මේ හිත නිශ්චල වෙන්න ඕනේ, එකඟ වෙන්න ඕනේ, තැන්පත් වෙන්න ඕනේ. ඒ අදහසට කැමති. හැබැයි කොහොමද කරගන්නේ? හිතට කිව්වට ඔයා දඟලන්න එපා කියන එහෙම අහන්නේ. හිතට කිව්වට එකඟ වෙන්න කියලා එකඟ වෙන්නේ. එහෙම අපි කියන දේ කරන කීකරු හිතක්, සුවච හිතක් නෙවෙයි සාංසාරික සිත. එහෙම හිතක් නම් අපිට තියෙන්නේ අපි මේ පමණ දුරක් සංසාරේ ඉන්නේ. එහෙනම් අපි අද මෙතන නෑ, සංසාරේ නෑ. අපි කියන දේ කරන, කියන දේ අහන, පිළිපදින හිතක් නම් අපිට තියෙන්නේ අපි මෙලහට මේ සසර දුවිවර කරලා. නමුත් ඇත්තේ නෙවෙයි. අපි කියන දේ ඉස්ත කරනවා වෙනකොට හිත කියන දේ අපිට කරන්න වෙනවා.
මේ තමයි ඇත්ත සත්‍යය.
අපි නෙමෙයි ස්වාමි අයිති කරුවන් බලධාරී අපි නෙමෙයි පාලකයන්. අපි ඉන්නේ හිතට යට, හිතට යටත් වෙලා හිත තමයි අපට උඩින්නේ. ඉතින් අපි මේ යට ඉඳගෙන අපිට ඉහළින් සිටින කෙනෙකුට කිව්වට ඔයා දඟලන්නේ බව, ඔයා ඔතන ඉඳ දුවන්නේ කියලා අහන්නේ කවුද අහන්නේ? සේවකේ තමගේ ස්වාමියාට කිව්වාම අනක් දුන්නොත් ඒ ස්වාමියා අහන්නේ. ඒ තමයි ඇත්ත. ඒ නිසා අපි කොපමණ කිව්වත් මන්ත්‍රයන් ජප කරනවා වගේ ලක්ෂ වාරයක් කිව්වත් හිතට එකඟ වෙන්න, එකඟ වෙන්න, එකඟ වෙන්න භාවනා කරන්න දුවන්න එපා මෙතන ඉඳ කිව්වට එයා නැහැ. එයාගේ විහිළුවක් විනා වෙනවා. ඔයා මොනවා කිව්වත් මම කරන්නේ මට ඕන දේ. ඒ නිසා බොහෝම ආශාවෙන් උනන්දුවෙන් මේ භාවනාව පටන් ගන්න බොහෝ යෝගී මුලදීම මේ භාවනාව අදාරින කරන්නද? ඇයි යන්නේ? හිතේ එකද වෙන්නේ? උත්සාහ කරන හිතේ එකද වෙන්නේ? මේ කරගන්න බෑ කියලා බොහෝ දෙනෙක් මුලදීම අදාරිනව භාවනාව. හැබැයි අදාරින්නේ වැරදි කොළකින් පටන් ගත්ත නිසා. අපි ඇත්ත සංකේතය අපි තේරුම් ගන්නට ඕනේ. අපි දැන් ඉන්නේ සේවකයේ ඉඳිද්දී හිතයිදී අනිත් හැමෝම ඉන්නේ. අපි ලොක්ක වෙන්න පුළුවන්, ගේ ඇතුලේ අපි ප්‍රධානිය වෙන්න පුළුවන්, කවුරේ නෝ මෝනිකයා මොනිකා වෙන්න පුළුවන්, ආයතනයේ ලොක්ක වෙන්න පුළුවන්, ගමේ ප්‍රධානිය වෙන්න පුළුවන්. නමුත් හිත ඉදිරියේ, හිත ඉදිරියේ අනුගේ හිත ඉදිරියේ නෙමෙයි, සචිත්තේ ඉදිරියේ, තමන්ගේම හිත ඉදිරියේ අපි ඉන්නේ සේවකේ කියන. ඉතින් එතන ඉඳගෙන අපි මොනවා කිව්වත් මෙයාන්නේ. ඒ නිසා මොනවද කියන්නේ යන්නේ මා හිත. මුලින්ම හදා ගන්න හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධයක් හිතත් එක්ක අවශ්‍ය නම් මේ ගමන යන්න. මුලින්ම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තමන්ගෙම හිතත් එක්ක මෛත්‍රී සහගත සම්බන්ධයක් හදාගන්න. නීතිදානම වෙනුවට අණ දෙනම වෙනුවට. ඒ භවදාන යෝගී අණ දෙන්නේ යන්නේ. සැබෑ භවදාන යෝගියා අණක් දෙන්නේ යන්නේ. බලාගෙන ඉන්න. තේරුම් ගන්න. ඉතින් හිත කියන්නේ තේරුම් ගන්න තියෙන දෙයක්. මේ විඤ්ඤාණය කියන්නේ දැනගන්න තියෙන දෙයක්. කොහොමද ඉඳගෙන අපි ඉගෙන ගන්නේ? කොහොමද ඉඳගෙන දැනගන්නේ? පොතක ඉන්නේ, පොතක් කියවුවා කියලා ඉඳගෙන අවබෝධයක් ඉන්නේ. ඒ පොත ගැන අවබෝධයක් නෙවෙයි, ඒ විෂය ගැන අවබෝධයක් නෙවෙයි, හිත ගැන නෙවෙයි. හිත ගැන පොත් කියන්න පුළුවන්. හැබැයි ඉුවට ඒ කියන්නේ විෂයන් ගැන නිසා තමන්ගේ හිත ගැන නෙවෙයි. ඒ නිසා හිත ගැන අවබෝධ කරගන්නීම තමයි භාවනාවේ අරමුණ. හදිස්සි වෙන්න එපා කමටහන් හොයන්න. හදිස්සි වෙන්න එපා හිත එකඟ කරගන්න. හදිස්සි වුණා කියලා වෙන්නේ නැහැ. මුලින්ම මේ විලාමේ මොකද වෙන්නේ දැනගන්න. වර්තමානයේ සිදුවන දේ දන්නේ නැතුව විය යුතු දේ කොමක්ද කියලා බලාපොරොත්තු වුණාට වැඩක් නැහැ. ලෙඩේ මොකද්ද හොයාගන්න නැතුව බෙහෙත් දෙන්න බෑ. බෙහෙත හොයාගන්න බෑ. මොකද්ද මේකට ගැළපෙන බෙහෙත කියලා දැනගන්න හොයාගන්න නම් මුලින් ලෙඩි හදනගන්න ඕනේ, නිශ්චය කරගන්න ඕනේ රෝගේ. මේ මුලින්ම භාවනා යෝගියා කරේදී රෝග නිශ්චය මොකද්ද? මෙයාට ඇවිල්ලා තියෙන දෙලි මේ හිතට මොකද්ද ඇවිල්ලා තියෙන දෙලි? ඇයි මෙයාට එතන ඉන්න බැරි? ඇයි මෙයා දඩගන්නේ? ඇයි මෙයා දුවන්නේ? ඇයි මෙයා කලබල? ඇයි ගැස්සෙන්නේ? ඇයි නැතිගන්නේ හිත? ඇයි බලන්නේ? ඇයි වෙලාවකට හිත ක්ලාන්ත වෙන්නේ? කම්පණයටපත් වෙන්නේ? මේ ඔක්කොම රෝග ලක්ෂණ. දැන් කෙනෙක්ගේ එකක් වේගුලන්න පටන් ගත්තොත්, ගැහෙන්න පටන් ගත්තොත්, අපි කියන මොකක් හරි ලෙඩක්. ලෙඩක් නැත්නම් එහෙම වෙන්නද බැහැ? ශරීරයක් එහෙම ගැහෙන්නේ වේගුලන්නේ ජීවිත කාලෙටම කීප වතාවයි. අවුරුද්දට සැරයක්වත් නැති වෙන්න පුළුවන්. සමහරවිට මෙතන ඉන්න පුළුවන් ජීවිත කාලෙකම වේගුලක නැති කෙනෙක්, ශරීරයේ වේගුල නැති කෙනෙක්. ජීවිත කාලෙදෙන එකම පෙත්තක්වත් දීපු නැති කෙනෙක් මොනම ලෙඩකටවත් ශරීරෙට ඉන්න පුළුවන් කලන්තරක ඉන්නත්. නමුත් කොපමණ වේගෙන් හිත ගැහෙනවද, ගැස්සෙනවද, වේවුලනවද, නැතිගන්නවද, කම්පණයටපත් වෙනවද? අපිට තියෙනවද දත්ත දවසකට කීපාරක් අපේ හිත ගැස්සුණා වැටුණාද? වැටුණා කියන්නේ අපි දැන් සාහිතිනකොට ශරීරේ වැටුණොත් එන එක මොකක් හරි ප්‍රශ්නයක්ද? කම්ම වැටුණොත් එන හැබැයි හිත කීපාරක් වැටෙනවා. ඒතර මෙයාට මොකක් හරි අසනීපයක් තියෙනවා. ඒ අසනීපෙට දහම දෙන නමක් තියෙනවා, සංසාරෝග. සංසාරෝග, සංසාර රෝගේ. ඒ රෝගේට කාගෙන්වත් ප්‍රතිකාරල් බෙහෙත් ගන්න මේ ගන්න අවශ්‍ය මානසික රෝග තියෙනවා. නමුත් මේ සංසාර රෝගයේ, සාංසාරික රෝගයේ නම් කොහෙවත් බෙහෙතක් විකුණන්නේ නැහැ. එන්නතක් නැහැ. කාටවත් නැහැ ශල්‍යකර්මයක් කරලා මේක අයින් කරන්න දාන්න බණසි. එතන මුලින්ම යෝගියාට සිදුවෙනවා මේ සංසාර රෝගේ නිශ්චය කරගන්න. හිතට වැළඳිලා තියෙන, හිත ලෙඩ කරවා තිබෙන මේ රෝගය හඳුනා ගන්න. මේව තමයි භාවනාව. මේ භාවනා ටික කරන්නේ නැතුව අපි එකපාරට කමටහනක් අරගෙන ඒ කරන්න ඇදුවට ලොකු කමනක් යන්න බැහැ. අපි සිද්දෙනවා මේ රෝගය, මේ රෝගියාව නිරීක්ෂණය කරන්න. ඒ තමයි එකපාරට රෝගියක් හඳුනාගන්න බැරි නම් ඒ රෝගියාව නිරීක්ෂණය කරනවා කාලය. ඒ වගේ මේ මනස නැමැති රෝගියාව, සිත නැමැති රෝගියාව අපිට සිදුවෙනවා දිගටම නිරීක්ෂණය කරන්න. අපි නිරීක්ෂණය යටතේ තබා ගන්න. වේවුලන්න එපා කියන්නේ නැහැ. දැන් එහෙම ලෙඩෙකුට කිව්වට වැඩක් නැහැ. වේවුලන්න ලෙඩෙකුට වේවුලන්න එපා කිව්වට කියන්න පුළුවන්. නමුත් දැන් හිතන නෙමෙයි වේවුලන්න. ඒ සිදුවෙනවා. පාලනයේ තොරව සිදුවෙනවා. වැඩෙන් විපත් වල වැඩක් නැහැ. කෙනෙක් කලන්තේ ඇතුළේ වැඩෙනවා නම් නිතර නිතර. එයාට කිව්වට ආයෙ වැඩෙන් දෙපන් කියලා. එහි ප්‍රතිඵලයක් නැහැ. මේ හිතට අපි කිව්වට වැඩක් නැහැ. බලන්නේ දකින්නවා මෙයාට මොකද වෙන්නේ, මෙයා මොකද කරන්නේ. බලන්නේ නෙලෙන්නේ නෙවි, පැහැදිලිව තේරුම් ගන්න. බලන් ඉන්න කෙනා ලෙඩා නෙවි, බලාගෙන ඉන්නේ ලෙඩෙක් දිහා. මෙන්න මේ වෙනස භාවනාව විසින් පෙන්නලා දෙනවා. මේ වෙනස හොඳට හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම තමයි මේ ගමන යන්න උදව් වෙන්නේ. මොකක්ද හඳුනා ගන්න ඕනේ? මේ බලන්නේ නිහිත දිහා. මෙයාට මොකක් හරි අසනීපයක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මොකක්ද හරියට මම දන්නේ. ඒක දැනගන්න ඕනේ මෙයාව නිරෝගී කරන්න නම්, මෙයාව හදන්න නම්, වැඩෙන්න නිහිතක් හදාගන්න නම්, කලබල වෙන්න නිහිතක් හදාගන්න නම්, බය වෙන්න නිහිතක් හදාගන්න නම්, කුපිත නොවන නිහිතක් හදාගන්න නම්, මුලින්ම මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න නම් මෙයාව නිරීක්ෂණය කරන්න ඕන. ඉතින් මුලින්ම මේ රෝගියාව දානවා නිරීක්ෂණ වාක්‍යවල observation board එක. ඒ තමයි භාවනාවේ පළවෙනි අදිය. අර කය සංසුන් වුණාට පස්සේ කිසියම් වෙලාවක් කය නිශ්චලව තියාගන්න පුළුවන් වුණාට පසුව අන්න හිත දානවා නිරීක්ෂණ වාට්ටුවද observation board එක. තමන්නේ ලෙඩා මේ හිත. අපි හිත දිහා බලාගෙන ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මෙයා කලබල වෙන්නේ කොයි වෙලාවද? මොනවද කලබල වෙන්නේ? කලබල වුණාම මොනවද කරන්නේ? වැටෙන්නේ කොයි වෙලාවද? කොපමණ වෙලාවක් යනවාද ආයේ වැටුණා කියලා දැනගෙන නැගිටි. දැන් මේ විදිහට හිත කරන හැම දෙයක්ම අපි නිරීක්ෂණය කරනවා. සනන් කරගන්න. දෙයට තමයි චිත්තානුපස්සනාව කියන්නේ. චිත්තේසු චිත්තානුපස්සී විහෙරති. මේ වචන තුනම තුන හතරව හරීම වටිනවා. චිත්තේසු චිත්ත අනුපස්සී විහෙරති. මේ වචන හතර චිත්තේසු චිත්ත මේ සිත සිත විදිහට මේ සිත කියන ආකල්පයෙන් සිත යම්සේද ඒ විදිහට දකිමින් ජීවත් වෙනවා. චිත්තේසු චිත්තාන අස්සී විහෙරත. එයාම ලස්සන කරලා නෙමෙයි, කොන්නේ පිටුල නෙමෙයි, මොන වරද නෙමෙයි, ඇඳලා කියලා බැලලා ගන්න නෙමෙයි, දකලන්න බැරි වෙන්නේ. ඒ මොනවත් කරන්නේ නැතුව එයා යම්සේද, රෝගියා යම්සේ රෝගීන් දකලනවද, ඒ ආකාරයට එයාව නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරමින් ඉන්නවා, විහෙරේ ඉන්නවා, වාසය කරනවා, ජීවත් වෙනවා. දැන් කෙනෙකුට ඉන්න පුළුවන් දැන් මේක තියෙන්නේ පස්සේ කරන්න තියෙන භවනා. කාය වස්සනාවට පස්සේ, වේදනාන වස්සනාවට පස්සේ ඊළඟට තමයි මේ තියෙන්නේ. ඒතකොට ඒකයි මුලින් කරන්න කියන්නේ. දැන් මුලින්ම කරන්නේ කාය වස්සනාව තමයි. ඒ මුලින් කය තැන්පත් කරගෙන කයද කියලා දීලා දඟලන්න එපා කියන එක මුලින් අපි කාය වස්සනාවක් කරනවා. ඒ කරනකොට වේදනා වස්සනාවකුත් එතන වෙනවා. එතන මේ අනුපස්සනා ටික මෙන්න මේක දැන් ඉවරයි. දැන් කාය වස්සනාව ඉවරයි. ආයෙ කරන්න ඕනේ දැන් තියෙන්නේ වේදනා වස්සනාව. දැන් වේදනා වස්සනාවත් ඉවරයි. දැන් කරන්න තියෙන චිත්තානුපස්සනාව ඒකත් ඉවරයි. දැන් මේ විදිහට මේ පාසලක විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාගෙනා වගේ එහෙම යන ගමනක් නෙමෙයි. මේක රවුමට යන ගමන. රවුමට. ඒතර එක රවුමකින් අපි මේ හතරම කානුපස්සනාව එක්තරා මට්ටමකින් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, සංධම්මානුපස්සනාව ඉවරද එක මට්ටමක. එතන ඊළඟට ආපව වෙනවා කායන පස්සනාව තියෙන. ඒ ආපවම අපි ඉන්නේ මුලින් හිටියේ නැති ඊට වැඩි ටිකක් උඩින්. එතන ඊට වැඩි ගැඹුරින් දෙවෙනි වටේ අපි කායන පස්සනාව වල. ඊට වඩා ගැඹුරින් වේදනාන පස්සනාව, චිත්තාන පස්සනාව, සාධර්මාන පස්සනාව වල. ඊළඟ වතාවට ඔයරම සම්පූර්ණ කරලා එනකොට ඊට වඩා හොඳ සීකල්පනාවක් අපිට කය පිළිබඳ අවබෝධයක්, හිත ගැන, අධ්‍යක්ීම් ගැන සහ ධර්මතා පිළිබඳ තියෙනවා. ඒ අවබෝධයන් එක්ක ඊළඟ වටේ ඊට වඩා ගැඹුරු භාවනාවකට යන්න පුළුවන්. මේ විදිහට මේ හතරම නැවත 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 වැඩිවීමක් වෙනවා. අපිට කියන්න බැරි ඉව කරලා ඉවර. දැන් ආයෙ යන්න ඕනේ නැහැ. දෙවියන් ඊළඟ කාරණේ තමයි මේ ධර්මයේ දෙන උපදේශයන් තමයි මේ ආනාපාන සති භාවනාව පිළිබඳ. අපි කවුරුත් කරන්න කැමති නැවත නැවත වඩන ආදරය කරන අපිට ප්‍රතිඵල තියෙන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. දැන් ලෝකේ වඩාත්ම ප්‍රචලිත වෙලා තියෙන භාවනා ක්‍රම ආනාපාන සති බෞද්ධයන් අතර සහ බෞද්ධ රමණයන් අතර ආනාපානසති කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් අපි එකපාරට කියන්නේ හුස්ම දෙන්න එකන් කියන. ඉස්සර කිව්ව මේ හුස්ම ගැනීම පිට කිරීම කියලා. දැන් අපි දන්නවා හුස්ම ගැනීම පිට කිරීම නෙමෙයි ආනාපානසති කියන්නේ. ඉතින් අපි කියන්නේ හුස්ම දෙහිත එකන් කිරීම. දැන් අපි දන්නවා ඒකත් නෙමෙයි ආනාපානසති කියන්නේ ආස්වාසය දැන ගැනීම, ප්‍රස්වාසය දැන ගැනීම, මේ පිළිබඳ සිහිය හදා ගැනීම, සෝ සතෝව පස්ස සති, සතෝ පස්ස සති, යෝගියා දැනගෙන ආස්වාස කරනවා, දැනගෙන ප්‍රස්වාස කරනවා. දැන් මේ මොනවා කරන්නේවත් අපි වාඩි වෙලා බැලුවනේ ඒක හිම වෙන්නේ. හුස්ම දෙන්නේ නැහැ, අපිට හුස්ම ඉඳ තියෙන්නේ නැහැ. හිත අවුල්. මේ හිත කියන්නේ අවුලකට කියන නම, පටලැවිල්ලකට දෙන නම. චංචල බවට දෙන නම. මේ භාවනා කරන්න අපි අත්සහ ගත්තාම මේ පටලැවිල්ල තමයි අපිට දෙන්නේ. මේ චංචල බව. මේ චංචල බවට කොපමණ කිව්වත් බලන්නේ හුස්ම දැනගන්න. දැන් ඔයා හුස්ම ගන්නවද බලන්න, පිට කරනවද බලන්න. එයාට හුස්ම පේන්නේ. හුස්ම කියන්නේ කොහොමද සියුම් දෙයක්. අහුනවන දෙයක්. මේ මහා කලබලයකට කිව්වට, කලබලකාරයෙකුට කිව්වට මේ උලද හුස්ම රැල්ල ගැන, හුස්ම පොද ගැන දැනගන්න කියලා එයාට එහෙම එකක් තේරෙන්නේ නැහැ. තමන් හුස්ම ගන්නවා පිට කරනවා කියලා දන්නේ නැහැ. එහෙමනම් එහෙම අවස්ථාවක දහම අවවාදයක් දෙනවා. ඔට්ටං ආනාපාන සතිය ඇරලා චිත්තානුපස්සනාවට. චිත්තානුපස්සනාවේ හිත තැන්පත් වුණාම අන්නේ තැන්පත් වෙනු කරන්න පුළුවන් හුස්ම ගැන භවනා කරන්න. මේ හුස්ම ගැන භවනා කරන්න කිසියම් මානසික සංකල්ප බලක් අවශ්‍යයි. කිසියම් සිහි කල්පනාවක් ඕනේ. ඉතින් මේ ආනාපාන සතිය සිහි කල්පනාව දිනු වෙනවා, වැඩෙනවා. හැබැයි ඒ වඩන්න හරි කිසියම් අවම මට්ටමක, ප්‍රසස්ත මට්ටමක සිහි කල්පනාවක් තියෙන්න ඕනේ. ඒ සිහි කල්පනාව තමයි චිත්තානුපස්සනාවෙන් ඇති වෙන්නේ. හිත කියන්නේ ඒ වචනේ පාවිච්චි කරන්නේ මහා ක්‍රියා සංකීර්ණයේ එක ක්‍රියාවකට නොවේ ක්‍රියාකාරී ක්‍රියාන්ති මහා සංකීර්ණයේ එපමණ සංකීර්ණ ක්‍රියාවලිය මේ විශ්වයේ මහබලයේ වෙන්නේ නැහැ මෝදුපතුලේ වෙන්නේ නැහැ කඳුමුදුනක වෙන්නේ නැහැ ඉහළ අවකාශයේ විශ්වයේ කොහෙවත් වෙන්නේ නැහැ මේ සිත ඇතුලේ සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය දිහා අපි ඒක මැද්දට පයින් නැතුව මැද්දට ගන්නවා ඉවරයි. දේසුලියකට අරගෙනා වගේ. අය දේසී පොඩේ ඉඳලා ඒ නිසා පැත්තකට වෙලයි ඉවුරට වෙලයි. ඒ ඉවුරට වෙලයි කියොත් ප්‍රශ්නයක් නැහැ. මෙතන ලොකු දේසුලියක් කරගෙනවා. මහා දේසුලියක් හරි මේකෙන් එකට වැටෙන වැටෙන්නේ හැබරිලා 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 අතුරට ආරක්ෂනවා. ආයේ දෙන්න නෑ. ආයි කොහෙන් කොටද ආයේ දන්නේ. ඒකනේ ජීසුලීක ස්වභාවය. අපිට තියෙන හැම එකක්ම ඇදගෙන අරගෙන කනකොල කරකොල කරකොල කේන්ද්‍රයට ගෙනල්ලා අතුරට ගෙනියනවා. ආයි ගොඩනේ මේ මලමිණ. කන දින කෙනෙක් ආයි ගොඩනේ නෑ. ජීසුලීකට වුණොත් දේසි. ඒ බාහිර ජීසුලී මේ මනස කියන දිය සුලිය වාසුලිය ඉදත් බලා ගන්න. ඒ නිසා යෝගියාට දෙන උපදේශය තමයි අනිත්‍යමා හිත වැඩට. මේක අද්දක තියලා අකුල තියලා නවත්තන්න පුළුවන් ගමනක් නෙවෙයි හිත. යන්න එපා කියලා, කැරකෙන්න එපා කියලා, දඟලන්න එපා කියලා. කොහොම වෙන්නේ ඌරේ වාඩිලා ඉදිරියෙන් ගලාගෙන යනවා මේ මහා වේගවත් ජල දහරා. සිටිවිලි ප්‍රවාහයෙන් ගලාගෙන යනවා. භවනා කළත් නැතත් ඔය සිටිවිලි ගංගාව ගලාගෙන යනවා. භවනා නිසා නෙමෙයි කවදත් ගලාගෙන යන්නේ. ඕකට තමයි සංසාර ගමන කියන්නේ. ඔය සිටිවිලි ප්‍රවාහයේ ගමනට තමයි සංසාර ගමන කියන්නේ. වෙන ගමනක් නැහැ. දෙකම එකයි. එතන මේ සිටිවිලි ගංගාව මහා වේගයෙන් සැඩ පහරක් විදියට මේක ධර්මයේ කියන්නේ ඕක කියලා. නැත්නම් සෝත කියලා. මහා ප්‍රවාහය. ඉතින් මේක තරුණේ ඉදිරි ජනක වහන්සේගෙන් අහනවා විමසනවා තාපසේ තරුණ. සමන්ති සබ්බ දෙහි සෝතා සෝතානං කි නිවාරණං මේ හැම තැනකම මහා ප්‍රවේගයක් ගලාගෙන යනවා සවන්ති සබ්බ දී සෝදා හැම තැනකම ඇහැතුලේ කන ඇතුලේ දිවයි නාහි ශරීරයයි මනසේ මේ හැම තැනකම ප්‍රවේගකාරී ධාරාවක් ගමන් ගලාගෙන යනවා ගහගෙන යනවා සෝතානං කිවිවර මේ මහා සැඩපහර වළක්වන්නේ කොහොමද? ඒක අපේ ශාස්ත්‍රඥ වහන්සේ දෙන පිළිතුර තමයි සතිදී සංනිවරණ සතිදී සංනිවරණ සිහියෙන්ම තමයි මේ ප්‍රවාහී වේගය අනු කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් සිහිය කියන්නේ මොකද්ද නිරීක්ෂණය කිරීමේ දැන ගැනීම සහ බලාගෙන සිටීමේ එනිසා ඉවරේ ඉන්න මොන සිටිලි ආවත් මොන බෝට්ටු ආවත් පැදෙන්න මොන වේගී මොන දියසුලිය කරකුණත් පණිවිඩේ පාරේ ඉන්නේ ඒ හරි අමාරුයි උරේ ඉන්න අමාරුයි අපිට පුරුදුම මේවත් එක්ක පොරබදලා මේවා බදාගෙන ගිලිලා ගහගෙන ගිහිල්ලා ඒව තමයි අපිට පුරුදු. එහෙම තමයි අපි මේ සිද්ධිවිත් එක්ක සංසාරේ ගහගෙන ආවේ මේ අද ඉන්න තැන දෙකයි. හැබැයි මේ ගමන වෙනස් කරන්න ඕන නම් වළක්වන්න ඕන නම් එහෙනම් කියනවා සිහියේ ඉවුරට එන්න, සිහියේ ඉවුරේ වාඩි වෙන්න, වාඩි වෙලා බලාගෙන ඉන්න පුහුණු වෙන්න මේ කලායන සිතිවිලි ධාරාව දියා කරගෙන දේසුලි දිහා බලන් ඉඳ අහුවෙන අහුවෙන කාලගෙන කරකෝල 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 අතුරු දහම් කරන්නේ නැති විනාශ කරන හැටි බලන්නේ අහුවෙන්නේ නැතුව සිතිවිලි වලට අහුවෙන්නේ නැතුව සිතිවිලි නිරීක්ෂණය කරන්නේ ඉතින් හඳුනගන්න එහෙම කෙනෙකුට ඉවුරේ වාඩි වෙලා තැන්පත්ක වාඩි වෙලා ටිකක් වීර්යයක් ඕනේ කොයි වෙලේ මේවට ඇවිල්ලා යනවද පණිත් හිතෙනවද මට පුළුවන් මේව නවත්තන්න කියලා මමත්යෙන් අහංකාරයෙන් මේ දියසිරි වලට පණිත් අපි දඟලනවා තමයි පණිනවා පෙන්නම් ඉක්මනට ආපහු ඉවුරට එන්න ආපහු ඉවුරට එන්න සිහිය තිබ්බත් අපි ආපහු ඉවුරට එන්න පුළුවන් සිහිය නැති වුණොත් නම් ගහගෙන ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා සෑහෙන දුරක් ගිහිල්ලා තමයි හොඳටම අපි අඩපණ වුණාට පස්සේ තමයි ආයෙ උඩට ගියනලා විසිට් කළා දාන්න. එතන මේ භාවනාව හරියට තේරුම් ගත්තොත් ගමන ලේසි අනවශ්‍ය විදිහට ශ්‍රමය ලාභී වීම කාලය විනාශ වීම වෙන්නේ නැහැ. ඒ භාවනාව පිළිබඳ ඒ මූලික අවබෝධයෙන් අපි ගිලන්පසවලින් අසු පුහුණුවට එමු හැමදාටම තෙරුවන් සරණයි.